Honorable, if you can get Honorable Douglas Devananda, because none of them have spoken. He has only 9 minutes. Would you mind? Or you want to speak now? Are you ready to speak? We would like to give to you.
Doesn't mind if you can ask Honorable Douglas.
Yeah, he is prepared to speak now.
He wouldn't mind letting me speak.
Yeah, yeah, it's up to you. You want to speak now?
I would.
Okay, Honorable Kabir Hashim will be speaking.
Thank you. Garu Niyojaka Kathanayakatumani, Douglas Devananda Mantrithumata mage stuti karanawa mata avasthawa deema pilibandawa. Mage mitra Taraka Balasuriya mantrithumagen pasuwa katha kirimata satutu wenawa. Etuma eksat jathika pakshayata honda sahathikayak dunna. UB Vanninayaka amathuma yam kisi thirnayak karagena putata rassad dunnama eka putata iwat wenna kiyuwai kiyala. Eda UNP ehemai kiyala kiyuwa. UNP adath ehemai. Obathumata therei UNP ඒ ප්‍රතිපත්තියමයි ඉන්නේ විනිවිදභාවය ආරක්ෂා කරන වගවීමක් ඇති පක්ෂයක්. නමුත් ඔබතුමා නියෝජනය කරන දේශපාලන පක්ෂය මට හරියට හිතා ගන්න බැ මොකද්ද කියලා. යම්කිසි පක්ෂයක ඉන්නවා නම් ඒ පක්ෂයට ඒකම කරන්න බෑ කියන එක අපිට පැහැදිලි. මොකද පහුගිය කාලේ කරපු දේවල් වලට ඒ පක්ෂය 99%ක්ම අයින් වෙන්න ඕනේ. ඒතර ඔබතුමා විතරක් ඉතුරු වෙයි පාර්ලිමේන්තුවේ. හරි, ඔයා බලන්නකෝ UNP හැටි. ඉතින් මම විශේෂයෙන්ම අද මහ බැංකුව පිළිබඳව තියෙන මේ විවාදය නිසා විශේෂයෙන්ම මහ බැංකුවේ ප්‍රධාන කාර්යභාරයක් හැටියට ගත්තම මහ බැංකුවේ ප්‍රධාන කාර්යභාරය තමයි ආර්ථික ස්ථාවරත්වය සහ මිල ස්ථාවරත්වයක් ඇති කිරීම සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය ඇති කිරීම. ඒ පමණක් නෙවෙයි, අමතර සේවාවන් හැටියට රජයට රාජ්‍ය ණය කළමනාකරණය කිරීම, විදේශ විනිමය කළමනාකරණය කිරීම, EPF එක නැත්නම් අර්ථසාතක අරමුදල කළමනාකරණය කිරීම, බැංකු නවන මූල්‍ය ආයතන කළමනාකරණය කිරීම ආදි වශයෙන් මහ බැංකුවට තව රාජකාරීන් කීපයක් වගකීම් පැවරෙනවා. මම මෙතනදී විපක්ෂයේ වෙනුවෙන් කතා කරපු මන්ත්‍රීවරුන්ගේ අදහස් දිහා බලනකොට මම අහන්න කැමතියි. මට පුදුමයි, 2015 සිට 2014 දක්වා මේ අරමුණු සඳහා, මේ මහ බැංකුවේ ප්‍රධාන කාර්යභාරයන් සඳහා ඒ කාල පරිච්ඡේදයේ එයාලා රජයේ ඉන්නකොට ඒ මහ බැංකුවේ අධිපති සහ ඒ ආණ්ඩුව හරියට ක්‍රියා කරලා තියෙනවද කියන එක පළමුවෙන්ම අපි මං හිතන්නේ විමසලා බලන්න ඕනේ. රාජ්‍ය ණය කළමනාකරණය ගැන කත්තම 1948 සිට 2004 දක්වා රාජ්‍ය නායක විශාල ප්‍රමාණයක් හිටියා. 11 දෙනෙක්ට වඩා පිරිසක් හිටියා. ඒ අවුරුදු ගාන අවුරුදු 56 කාලය තුළ අපි මුළු රටේම ගත්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 1860යි. ඒත් 2005 සිට 2014 දක්වා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අවුරුදු 10 තුළ ගත්ත ණය ප්‍රමාණය පමණක් රුපියල් බිලියන 7000යි. එතකොට බලන්න ණය කළමනාකරණය කොහෙද ගිහිල්ලා තියෙන්නේ? මහ බැංකුව එයාලගේ රාජකාරිය ඒ කාල පරිච්ඡේදය තුළ කෙරුවද කියන එක මම අහන්න කැමතියි. මූල්‍ය කළමනාකරණ පනතක් තියෙද්දි මෙහෙම අසීමිත ණය අරගෙන රට මහා ණය උගුලකට දැම්මේ කවුද? ඊළඟට වාණිජ විදේශ ණය ගත්තම 2005 රුපියල් මිලියන 1148යි. එය 2014 වෙනකොට රුපියල් මිලියන 457,668කට 139කින් අවුරුදු 10ක් ඇතුළ වර්ධනය වෙලා තියෙනවා. වාණිජ විදේශ බැඳුම් කර වර්ධනය 131කින් වර්ධනය වෙලා තියෙනවා. විදේශ ණය සේවා ගෙවීම ගත්තම ෆොරින් ඩෙත් සර්විස් පේමෙන්ට් එක 2005 රුපියල් මිලියන 28,355යි. 2014 වෙනකොට රුපියල් මිලියන 298,769යි. විදේශ ණය සේවා අනුපාතය ගත්තම 2005 සිට 2014 දක්වා 100,953කින් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක මේ වගකීම එහි පෞගිය රජයේ රාජපක්ෂ රෙජීමය යටතේ මුදල් ඇමතිවරයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියා. එතකොට ඒ අධිපතිවරයා හැටියට බැංකුවේ හිටියේ නිවාඩ් කබ්ලාල් මහතා. එතකොට අමතර සේවාවන් ගැන ගණ්ඩ නියෝජ්‍ය කතානායකතුමනි, අමතර සේවාවන් වල තමන්ගේ වගකීම හරියට කරලා තියෙනවද? බැංකු නොවන මූල්‍ය ආයතන කළමනාකරණය කිරීම සඳහා කරලා තියෙන, දැන් මෙතන මට ඇහුණා තාරක බාලසූරිය මන්ත්‍රීතුමා කියනවා ලංකාවේ ඇතිවෙච්ච ලොකුම මූල්‍ය වංචාව කියලා, බොන්ඩ් වංචාව. මම කියන්නම් ඒකේ ඊට වඩා තියෙන ලොකු වංචාවල්. බැංකු නොවන මූල්‍ය ආයතන යටතේ මොකද්ද ගත්තේ? එන්ට්‍රස්ට් කියන සමාගම ගන්න. එන්ට්‍රස්ට් කියන්නේ ප්‍රාථමික ගනුදෙනුකරුවෙක්. ප්‍රයිමරි ඩීල කෙනෙක් අර ලෝෂස්ගේ කොම්පනිය වගේම එන්ට්‍රස් එකේ මොකද්ද කරුවේ ඒකේ හිටිය කොටස්කරුව කවුද මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හෙන්චයි යලා දෙන්නේ ඒ කොටස්කරුව දෙන්න මොකද්ද කරන්නේ ඒ එන්ට්‍රස් සමාගම 2016 ජනවාරි මාසේ 3 වෙනිදා මූල්‍ය මණ්ඩලයට අපි ඒක බාරගත්තා මොකද්ද වෙලා තිබුණේ එන්ට්‍රස් එකෙන් රුපියල් කෝටි 1200ක වංචාවක් මේ රටට සිදු වෙලා තියෙනවා එදා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා ඒක කළමනාකරණය කෙරුවේ නැහැ හොයා බැලුවේ නැහැ පරීක්ෂණයක් කරේ නැහැ ඒ හොරකම තාම තියෙනවා එතකොට ඒකේ මොකද්ද කරන්නේ විදුලි බල මණ්ඩලයේ සේවකින්ගේ අර්ථසාධක අරමුදලෙන් විශ්‍රාම අරමුදලෙන් රුපියල් කෝටි 250ක් ඒකෙන් වංචා කරලා තියෙනවා ඊළඟට මහ බැංකුවේ සේවකයන්ගේ විශ්‍රාමිකයන්ගේ අරමුදලෙන් රුපියල් කෝටි 250,000ක් හොරකම් කරලා තියෙනවා වංචා කරලා තියෙනවා මේක තමයි එන්ට්‍රස්ට් එක එතකොට විවිධ සේවා සමුපකාර සමිතියේ සල්ලි මිලියන 600ක් ගහලා තියෙනවා මේකෙන් එතකොට මේකේ වගකීම ගන්න ඕනේ නැත්තේ කවුද එදා එවකට හිටපු මුදල් ඇමතුමයි ඒ බැංකුවේ අධිපතිතුමා මහා බැංකුවේ අධිපතිවරයා මහා බැංකුවේ අධිපතිවරයා කියන්නේ කවුද එයාගේ නංගි වැඩ කරේ අධ්‍යක්ෂකවරයෙක් හැටියට අර්ජුන ලෝෂස්ගේ සමාගමේ නිවාඩ් කබ්‍රල් මහත්තයාගේ නංගි අර්ජුන ලෝෂස්ගේ සමාගමේ අධ්‍යක්ෂකවරියා මෙයා මහා බැංකුවේ අධිපතිවරයා ඒ කාලේ එතකොට කාල්ටන් ඒ විතරක් නෙවෙයි එන්ට්‍රස්ට් එකෙන් හොරකම් කරපු සල්ලි වලින් මොකද කරන්නේ කාල්ටන් රග්බි තරගයට මුදල් අනුග්‍රහය ලබා දුන්නා අනුග්‍රහය ලබා දීලා ඒකේ ක්‍රීඩකයන්ව වෙන්දේසි කරනකොට එක ක්‍රීඩකයෙකුට එන්ට්‍රස්ට් එකෙන් හොරකම් කරපු සල්ලි වලින් රුපියල් 111,000ක් ගෙවනවා කවුද ඒ ක්‍රීඩකයා යෝෂිත රාජපක්ෂ මහතා එතකොට මේකේ රජයේ අර විශ්‍රාමිකයන්ගේ ගහපු සල්ලි වලින් මෙන්න මේ විදිහට කාල්ටන් රග්බි තරගයට වියදම් කරනවා මම අහන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේක මේ එන්ට්‍රස් සමගමෙන් කෝටි 1200ක් කියනක ලොකුම වංචාවක් මූල්‍ය ශේත්‍රයේ ඊළඟට මම තවත් කියන්නම් ලංකා බැංකුවේ අක්‍රීය ණය ප්‍රමාණය 10 දෙනෙකුට දීලා තියෙන අක්‍රීය ණය ප්‍රමාණය ඒක රුපියල් කෝටි 228යි අක්‍රීය අයිරා 15 දෙනෙකුට දීලා තියෙන රුපියල් කෝටි 65යි ජාතික ඉදිරි කිරීම බැංකුවේ 2010 පොලි ආදායම අඩු වීමෙන් පාඩුව රුපියල් කෝටි 90යි එතකොට පම්ප් ඇන් ඩම්ප් න්‍යාය යටතේ EPF එකෙන් ETF එකෙන් අරමුදලෙන් අරගෙන සිලෝන් ග්‍රේන් එලිවේටර්ස් කියන මේක කරේ අර්ජුන ලෝෂස්ගේ සමාගමත් එක්ක එතකොට මේක කරේ එදා නිවාඩ් කබ්‍රාල් අධිපතිවරයා බැංකුවේ අධිපතිවරයා හැටියට එතකොට ඒකෙන් සිලෝන් ග්‍රේන් එලිවේටර්ස් වල කොටස් මිලියන 5ක් ලාෆ් ගෑස් එකෙන් කොටස් මිලියන 57ක් ද ෆිනෑන්ස් එකේ කොටස් මිලියන 5ක් සෙන්ට්‍රල් ෆිනෑන්ස් එකේ මිලියන කොටස් මිලියන 23ක් බයිරා කොම්පනියේ කොටස් මිලියන 1.2ක් මේකෙන් කෝටි ගාණක් රජයට පාඩු වුණා එතකොට ග්‍රීක් බොන්ඩ් එක ග්‍රීක් බොන්ඩ් එකෙන් යුරෝ මිලියන 30,000ක් නැත්නම් රුපියල් කෝටි 230ක පාඩුවක් ග්‍රීක් බොන්ඩ් එක ආයෝජනය කරන්නේ මහ බැංකුවෙන් ඊළඟට හෙජින් එකේ පාඩුව රුපියල් කෝටි 13,425යි මේකට වග කියන්නේ කවුද මේ අද වෙනකන් මම අහන්නේ දැන් ඊයේ පෙරේදා වෙනකොට ජනාධිපති කොමිසම් පත් කරලා මේ දුරකථන අංක ඔක්කොම අරගෙන නීතිපතිතුමාගේ දෙපාර්තමේන්තුවෙන් මේ ඔක්කොම විමසලා මා ඉක්මනට පරීක්ෂණ කරනවා අපි ඒකට එකඟ වෙනවා එක්සත් ජාතික පක්ෂය විනිවිදභාවය සහ යහපාලනයට බැඳී සිටින පක්ෂයක් ආණ්ඩුවක් හැටියට නමුත් අපි කියනවා නීතිපතිවරයාගේ දෙපාර්තමේන්තුවට එහෙනම් මේ මූල්‍ය වංචාවලටත් ඒ විදිහටම කොමිෂන් පත් කරලා වහාම මේකට වහාම ක්‍රියා කරන්න කියලා මේ හොරුන් ටිකත් අල්ලන්න මේ පහුගිය කාලේ කරපු මූල්‍ය වංචා කෝටි ගාණක් එයාලා බලපෑම් කරලා මේවා නවත්ත ගන්නවා නම් පොලිසියෙන් මේ සියලුම පැමිණිලි කරලා තියෙනවා නම් මේවා සාක්ෂි දීලා තියෙනවා නම් එහෙනම් අපි ඉල්ලන්නේ මේකත් වහාම ක්‍රියාත්මක කරන්න කියලා මොකද ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ නීතිය හැමෝටම සම වෙන්න ඕනේ. ඉතින් මේ වෙලාවේදී මම කියන්න කැමති ඒ වගේම විශේෂයෙන්ම අපේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා විවේචනයක් කරා ඒ පෞගිය මහා බැංකු වාර්තාවේ පෞගිය 2016 මේ රටේ ආර්ථික වර්ධන වේගය අඩු වුණා කියලා. මම කියන්න කැමති මේ වගේ අපි ආර්ථික වර්ධන වේගය නැත්තම් සංවර්ධනය බලනකොට ඒක නිර්පේක්ෂක විශ්ලේෂණයකට වඩා සාපේක්ෂ විශ්ලේෂණයක් කර යුතුයි. අපි දූපතක් ඒ නිසා අපට හුදකලා වෙලා අපට දියුණු වෙන්න බෑ. එතකොට අපි ලෝකෙත් එක්ක ලෝක ජාත්‍යන්තර වෙළඳ පොළත් එක්ක සාපේක්ෂව බලන්න ඕනේ අපි දියුණු වෙනවද වැටෙනවද කියලා. පෞගිය වසර දෙකම 2015 2016 ගන්නකොට මුළු ලෝකෙම ආර්ථික වර්ධන වේගය අඩු වුණා. චීනය ගත්තම උදාරණයකට චීනය 2016 වෙනකොට චීනය ආර්ථික වර්ධන වේගේ 6.7යි. ඒ කියන්නේ අවුරුදු 26න් පස්සේ චීනය අඩුම ආර්ථික වර්ධන වේගය සිදුවෙන්නේ 2016. එච්චර ලොකු ආර්ථිකයක් ලෝකේ ලොකුම ආර්ථිකය ආර්ථික වර්ධන වේගය අඩු වෙනවා. ලෝක ආර්ථික ප්‍රකාශය ගත්තම World Economic Outlook එක ගත්තම ලෝක ආර්ථික වටිනාකම ගත්තම 2014 එය ඩොලර් බිලියන 78,042යි. එය 2016 වෙනකොට ලෝකාර්ථිකයේ වටිනාකම ඩොලර් බිලියන 75,213ට වැටෙනවා. ඉගෙන ලෝක ආර්ථික වටිනාකමම අඩු වෙනවා. එතකොට 103.6ක අඩුවීමක් සිදු වෙනවා ලෝක ආර්ථික වටිනාකමේ. ඊළඟට අපි ගත්තම 2014 ලෝක ආර්ථික වර්ධන වේගය 103.4 සිට 103.1 දක්වා අඩු වෙනවා. මේක සාපේක්ෂව බලනකොට මුළු ලෝකෙම සිදුවෙච්ච දෙයක්. අනිත් රටවල් එක්ක බලන්න. උදාහරණයක් ගත්තම ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2014 ආර්ථික වර්ධන වේගය 105.1යි. එය 2016 වෙනකොට 104.4යි. 2014ත් එක්ක සාපේක්ෂව බලනකොට ආර්ථික වර්ධන වේගය ප්‍රමාණය අඩු වෙලා තිබුණත් අනිත් රටවල් එක්ක බලනකොට චීනයේ 9.6කින් අඩුවීමක් සිදු වෙලා තියෙනවා. මැලේසියාවේ 2016 ආර්ථික වර්ධන වේගය 128කින් අඩුවීමක් සිදු වෙලා තියෙනවා. ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය 152කින් අඩුවීමක් සිදු වෙලා තියෙනවා. ඒ හා සාපේක්ෂව බලනකොට ලංකාවේ නියංගයක් තිබුණා. ගම් වතුර ගැලුණා. ප්‍රශ්න ගොඩක් තිබුණා. ණය කන්දරාවක් බාරගන්න සිදු වුණා. ආර්ථිකය විනාශ කරලා බාර දුන්නේ එකම අපි මේ රටේ ආර්ථිකය දියුණු කිරීම සඳහා අපි පියවර අරන් තියනවා කියන එක මම මේ අවස්ථාවේදී විශේෂයෙන්ම කියන්න කැමතියි.
මේ කාලය නම්
හරි මම ඉවර කරනවා. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න කැමති මේ අද මහ බැංකුව ගත්තම විශේෂයෙන්ම මහ බැංකුවේ අධිපතිවරයා සහ එතුමාගේ කණ්ඩායම ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිතුමා ඒ විෂයභාර ඇමතිවරයා හැටියට පළවෙනි වතාවට මේ රටේ බැඳුම් කර නිකුත් කිරීමේ ප්‍රතිපත්තියක් අවුරුදු 10ක මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තිබුණත් ඒ ප්‍රතිපත්තියක් හදන්න බැරි වුණත් අපි අලුත් ප්‍රතිපත්තියක් සකස් කරලා ජූලි 27 වෙනිදා සිට බැඳුම් කර නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් න්‍යායාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා මහ බැංකුවෙන්. ඒ විශේෂයෙන්ම ඇමරිකාවේ US ට්‍රෙෂරි එකෙන් උපදෙස් අරගෙන හරි ක්‍රමවේදයක් ඇති කරලා තියෙනවා මේ රටේ විනිවිදභාවය ඇති කිරීමට. ඒ වගේම මම හිතන්නේ මහ බැංකුව අද බොහොම විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කිරීමේ රාමුව සකස් වෙලා තියෙනවා. මේකේ මේ රටට විශාල ශක්තියක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ස්තුතියි.
Honorable Douglas Devanand, you have 10 minutes. Before that, Honorable Jayawardhana will be taking the chair.
Honorable Douglas Devanand.
Nandri. சபைகளுக்கு தலைமை தாங்குகின்ற கௌரவ உறுப்பினர் அவர்களே, நாணய விதிச்சட்டத்தின் 35ஆம் பிரிவின் ஏற்பாடுகளுக்கு அமைவாக ஒவ்வொரு நிதியாண்டும் முடிவடைந்ததுடன் அந்த நிதியாண்டில் மத்திய வங்கியின் நிலைமை, நாணய சபையினால் மேற்கொள்ளப்பட்ட கொள்கைகளும் வழிமுறைகளும், அத்தகைய கொள்கைகளையும் வழிமுறைகளையும் கடைப்பிடிக்க தூண்டிய நாட்டின் பொருளாதார மற்றும் நிதியியல் சூழ்நிலைகள் ஆகியவற்றை மீளாய்வு செய்து மீளாய்வு செய்யப்பட்ட நிதியாண்டு முடிவடைந்து 4 மாதங்களுக்குள் இலங்கை மத்திய வங்கியின் நாணய சபையானது நிதியமைச்சருக்கு மத்திய வங்கியின் ஆண்டறிக்கையை சமர்ப்பிக்க வேண்டுமென்ற சட்டத்தேவை ஏற்பாட்டிற்கிணங்க இவ்வறிக்கை நிதியமைச்சர் மூலமாக நாடாளுமன்றத்தில் சமர்ப்பிக்கப்பட்டுள்ள அறிக்கையானது நாணய சபையின் 67வது அறிக்கையாகும். இவ்வறிக்கையை சட்ட ஏற்பாடுகளுக்கு அமைவாக குறுகிய காலத்தில் முறைப்படுத்திய மத்திய வங்கியின் ஆளுநர் இந்திரஜித் குமாரசாமி அவர்களை இந்த சந்தர்ப்பத்தில் பாராட்டுவது பொருத்தமாகும். இவ்வாறானது விவாதத்தில் நான் 1994 அதாவது கடந்த 23 வருடங்களாக பங்கு கொண்டு வருகின்றேன் என்பதையும் இங்கு குறிப்பிட வேண்டும். உலகளாவிய சவால்களுக்கும் மற்றும் உள்நாட்டு சவால்களுக்கும் மத்தியிலும் 2016 இலங்கையின் பொருளாதாரம் உண்மை நியதிகளில் 4% வளர்ச்சி கண்டதாக சமர்ப்பிக்கப்பட்ட அறிக்கையில் குறிப்பிடப்பட்டுள்ளது. 2016 4.4% வளர்ச்சி கண்டமைக்கு நிதியியல் பணிகள், காப்புறுதி தொடர்பூட்டல்கள், போக்குவரத்து மற்றும் மொத்த சில்லறை வியாபாரம் என்பவற்றால் ஏற்பட்ட வளர்ச்சி உதவியாக அமைந்ததென்றும் எடுத்துரைக்கப்பட்டுள்ளது. வேளாண்மை, காடாக்கள் மற்றும் மீன்பிடி தொடர்பான நடவடிக்கைகளில் இத்துறையின் பங்களிப்பு 2015 7.8% 2016 7.1% குறைவடைந்துள்ளது. 2016 நிலவிய மோசமான காலநிலைகளால் நெல் உற்பத்தி, தேயிலை, ரப்பர் மற்றும் தென்கு என்பன இவ்வாண்டு பகுதியில் மோசமாக பாதிக்கப்பட்டுள்ளன. அத்தோடு செயற்கை ரசாயன உரங்களின் பாவனையிலும் பூச்சிக்கொல்லியின் பாவனையிலும் கட்டுப்பாடுகள் விதிக்கப்பட்டமையானது விவசாய உற்பத்தியில் வீழ்ச்சியை ஏற்படுத்தின. வடக்கு கிழக்கு மாகாணங்களை பொறுத்தவரையில் 2016 நிலவிய வறட்சியும் செயற்கை ரசாயன உரங்களின் பாவனையிலும் பூச்சிக்கொல்லியின் பாவனையிலும் ஏற்பட்ட பாரிய வீழ்ச்சி காரணமாக விவசாயிகளும் தொழிலாளர்களும் சொல்லனா வாழ்க்கை துயரங்களுக்கு முகங்கொடுக்க நேர்ந்துள்ளது. ஒருபோக விவசாய செய்கைக்கே தமது தங்க நகைகளை ஈடு வைத்து பயிர் செய்யும் விவசாயிகள் அந்த போகத்து பயிர்களின் அறுவடையில் நஷ்டமடைய நேரிட்டால் அடுத்த போக விவசாய செய்கைக்கு தாம் வாழும் வீடு வாசல்களை அடகு வைக்க வேண்டிய இக்கட்டான நிலைக்கு அந்த விவசாயிகள் தள்ளப்படுகின்றனர். 2017 வறட்சி தொடருமானால் விவசாயத்தை நம்பி வாழும் மக்கள் அனைத்தையும் இழந்து குடும்பத்தோடு வீதிக்கு வந்து கையேந்த நிலைமையே ஏற்படும். அவ்வாறான ஒரு சூழலில் தமக்கான மானிய கோரிக்கைகளையும் நிவாரண கோரிக்கைகளையும் முன்வைத்து போராட்டங்களில் இறங்கும் நிலைமையும் அவர்களுக்கு ஏற்படும். இப்பொழுது நாட்டில் 19 மாவட்டங்களில் மிகவும் வறட்சியான காலநிலை காரணமாக 11,97,365 பேர் பாதிக்கப்பட்டுள்ளனர் என்று இடர் முகாமைத்துவ நிலையத்தின் அறிக்கை தெரிவிக்கின்றது. இதில் வடமாகாணத்தினைச் சேர்ந்த 143,284 குடும்பங்களைச் சேர்ந்த 4,95,994 பேர் பாதிக்கப்பட்டுள்ளனர் என்றும் தெரிவிக்கப்பட்டுள்ளது. அதேபோல் கிழக்கு மாகாணத்தில் 72,989,527 பேர் பாதிக்கப்பட்டுள்ளனர் என்று இடர் முகாமைத்துவ மத்திய நிலையம் அறிக்கையில் தெரிவிக்கப்பட்டுள்ளது. இவ்வாறு வறட்சியில் பாதிக்கப்பட்டுள்ள மக்களுக்கு தொழில் வாய்ப்புகள் பாதிக்கப்பட்டுள்ளதுடன் உணவு மற்றும் குடிநீர் பற்றாக்குறையும் நிலவுகின்றது. இந்த மக்களுக்கு தேவையான நிவாரணம் மற்றும் தேவையான உதவிகளை வழங்குவதற்கு அரசாங்கமும் அதிகாரிகளும் அக்கறையுடன் துரிதமாக செயல்பட வேண்டும். வறட்சியின் தாக்கத்தினால் வடமாகாணத்தில் குறிப்பாக தீவு பகுதிகளில் வாழும் மக்கள் குடிநீருக்கும் உணவு பிரச்சினைக்கும் முகம் கொடுக்க முடியாமல் தமது பூர்வீக வாழ்விடங்களை விட்டு வேறு இடங்களுக்கு இடம்பெயர்ந்து செல்ல வேண்டிய துப்பாக்கிய நிலை எதிர்கொண்டுள்ளனர். இதேபோன்று நாட்டின் ஏனைய பகுதிகளில் மக்கள் பல பிரச்சனைகளுக்கு முகம் கொடுத்து வருகின்றனர். இவ்வாறான இடம்பெயர்வுகளாலும் யுத்தம் காரணமாக ஏற்பட்டிருந்த இடம்பெயர்வுகளாலும் தமது சொந்த தொழில்துறைகளை தொழில் முயற்சிகளை தொடர முடியாமல் தற்காலிக இடங்களில் வசிக்க நேரிடும் போதும் தமது நாட்டின் உற்பத்தியும் பொருளாதார வளர்ச்சியும் கணிசமான அளவில் வீழ்ச்சியை சந்தித்திருக்கின்றது. தற்போது நாட்டின் வறட்சி மட்டுமல்லாமல் வேலை நிறுத்தங்களும் வீதி போராட்டங்களும் தொடர்ச்சியாக நடைபெறுவதால் நாட்டின் பொருளாதாரத்தின் சகல உற்பத்தி துறைகளையும் அது பாதிக்கும் என்பது நான் கூறியே நீங்கள் தெரிந்து கொள்ள வேண்டியது ஒன்றல்ல. பசியிலும் பட்டினியிலும் இருப்போருக்கு வறட்சிக்கு எப்படி முகம் கொடுப்பதென்று செய்யப்படும் போதனைகள் மூலம் எந்த பிரயோசனமும் பெறப்போவதில்லை. வேளாண்மை துறையின் வளர்ச்சியை ஊக்குவிப்பதற்கும் உற்பத்தி திறனை மேம்படுத்துவதற்குமாக 2016 அரசாங்கம் பல நிகழ்ச்சி திட்டங்களை மேற்கொண்டது என்பது உண்மையே. 2016-2018 காலப்பகுதிக்கான தேசிய உணவு உற்பத்தி நிகழ்ச்சி திட்டம் தெரிந்தெடுக்கப்பட்ட பணிகளில் நாட்டின் சுய நிறைவு காண செய்தல், உற்பத்தி திறனை
மேம்படுத்த.
Go ahead, please.
நன்றி கௌரவ சபாநாயகர் அவர்களே. உற்பத்தி திறனை மேம்படுத்துகின்ற வழிமுறைகளை அறிமுகப்படுத்தல், வேண்மையாளர்களுக்கு இலாபம் தரும் விலைகளை உறுதிப்படுத்தல், உள்நாட்டு மற்றும் பன்னாட்டு சந்தைகள் இரண்டிலும் போட்டித்தன்மை மிக்க சந்தைகளை தடங்கலின்றி அணுக இயலுமைப்படுத்தல், பண்ணை பொறிமுறைகள் அறுவடைக்கு பின்னரான இழப்புகளை குறைத்தல், வளங்கள் சங்கிலியை வலுப்படுத்தல், பயிர்ச்செய்கையின் கீழான நிலப்பரப்பினை விரிவுபடுத்தல், உயர் விளைச்சலை தரும் விதை வகைகளை பயன்படுத்துவதனை பிரபலியப்படுத்தல் மற்றும் பயம் தரும் முகாமைத்துவ நடைமுறைகளை அறிமுகப்படுத்தல் என்பவற்றை உள்ளடக்கிய பல இலக்குகளை பற்றியும் அரசாங்கமும் அரச நிறுவனங்களும் கவனம் செலுத்தியிருக்கும்.
I was told 10 minutes.
Yeah. Yeah, 11, you started at 111,
none
is 119.
Now it's only 8 minutes.
119, yeah. I'm telling you, coming to an end, 1 minute more, yeah.
Okay, yeah. But twice the chair was changed and my time went.
Yeah, yeah, so I'll give you extra 1 minute.
Kavanam Salathiyad Unmiye. Idhu Thaviravam, Moonram Thesiya Nigalchi Thittathirkku, Mulumiyana Thesamena Thalayidappattu, Uyar Natchithanmai Konda Veelanmai Rasayanangalin Payanpaattinai Thaduppadhanai, Paramparaya Vagai, அரசியலை மீள அறிமுகப்படுத்துவதனையும் நோக்காக கொண்டு ஆரோக்கிய தன்மையினை பிரபலியப்படுத்துவதற்கான அரசாங்க திட்டங்களும் வரவேற்கப்பட வேண்டியது. இச்சந்தர்ப்பத்தில் வடமாகாணத்தின் பணப்பயிரான புகையிலை விவசாயமாக செய்யும் கமக்காரர்களின் பிரச்சனைகளை அரசாங்கத்தின் கவனத்திற்கு கொண்டு வர விரும்புகின்றேன். வறுமையினால் உள்ளலும் கடல் தொழிலாளர்களுக்கு உலர் உணர்வுகளை வழங்குவதை விடவும் மீன்பிடி உபகரணங்களையும் அவற்றை பயன்படுத்துவதற்கான பயிற்சியையும் வழங்குவது நீண்டகால அடிப்படையில் பயனுள்ளதாக அமைவதுடன் அது அவர்களின் வாழ்வாதாரத்தை மேம்படுத்தி உற்பத்தியை அதிகரிக்க செய்யும். இக்கருத்து புகையில விவசாயிகளுக்கு பொருந்தும். 2020 புகையிலை செய்ய தடை செய்வதற்கு அரசாங்கம் தயாராகி வருகின்றது. இச்செய்தியானது அந்த விவசாயிகள் மத்தியிலும் அமைதியின்மை தற்போது தோற்றுவிக்கப்பட்டிருக்கின்றது. எனவே முன்னாயத்தமாக இப்பொழுதிலிருந்தே புகையில் உற்பத்தி தடை செய்யப்படும் காணிகளில் காணிகளில் அந்த மண்ணிற்கு காலநிலைக்கும் பொருத்தமான புகையிலைக்கு சமமான அல்லது அதற்கு மேலதிகமான வருவாயை தரக்கூடிய மாற்று பயிரிடல் தொழில் முறைகளை அறிமுகப்படுத்தி அவ்விவசாயிகள் அதற்கு பழக்கப்படும் வரை அவர்கள் எதிர்கொள்ளும் பொருளாதார நெருக்கடிகளுக்கு பரிகாரமாக மானிய வசதிகளை அரசாங்கம் வழங்க வேண்டும். அவ்வாறு இல்லாத பட்சத்தில் அவர்கள் மத்தியில் பாரிய பொருளாதார நெருக்கடி ஏற்படுவதுடன் அவர்களால் நாட்டுக்கு கிடைத்த பொருளாதார பங்களிப்பும் இல்லாமல் போய்விடும் என்பதை அரசாங்கம் அக்கறையோடு கவனத்தில் எடுக்க வேண்டும் என்று கூறிக்கொண்டு நன்றி கௌரவ சபாநாயகர்.
ஓகே, தேங்க்யூ வெரி மச். கரு அசோக் அபே சிங்க அமாத்தியதுமா.
ஸ்துதி கரு கதாநாயகத்துமணி. 2016 மகாபேங்கு வார்த்தை பிலிவந்த விவாத அவஸ்தாவேதி கதாகிரிமெண்ட் லபியம் பிலிவந்த சந்தோஷம் வேணும். விசேஷன்ம 2015 ஜனவரி 8 ஜனதா ஜாகிரஹணைய சமக அப்பிட்ட இத்தாமாத்ம பெரேரு மார்த்திகையாக சகித ரடக் பாரகனிமிட சிதுவுனா ஏ அவஸ்தாவேதி சிட்ட மேதக்வா விஷால அபியோக ஹமுவே மே ஆர்த்திகய යම් කිසි ස්ථාවර මට්ටමක තබා ගනිමින් අපේ රටේ ජනතාවට ශක්තියක් ලබා දෙමින් අපේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට රජයේ විසින් ගන්නා ලද උත්සාහය අපි විශේෂයෙන් මගේ කරන්න ඕනේ. අපි රජයේ බාර ගන්න අවස්ථාව වන විට අපේ රටේ ආදායම ඉතිහාසයේ 1950 සිට මේ දක්වා තිබුණු අඩුම අගය ගත්තා. 1950 අපේ රටේ ආදායම දරදේශ නිෂ්පාදනයෙන් 16.1% වන විට එහි වැඩිම අගය 1978 අපේ රජයක් එක්සත් ජාතිපක්ෂ රජයක් යටතේ 128.9% වෙද්දී ඒ වගේම එක්සත් ජාතික පක්ෂ රජය 1994දී පොදු ජනය පෙරමුණට මේ රට බාර දෙද්දී 20.5% වූ ඒක පුද්ගල අපේ දළ දේශ නිෂ්පාදනය රටේ ආදායම අප 2015 බාර ගන්නා අවස්ථාවන විට 11.6% දක්වා අඩු වෙලා තිබුණා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ විශේෂයෙන්ම ස්වාභාවික විපත් ණයෑම් ජල ගැලීම් ඒ වගේම ආර්ථික අර්බුද හමුවේ අපි අපේ රටේ ආදායම දළ දේශ නිෂ්පාදනයේ නදවන විට 11.6%කට වඩා වැඩි ප්‍රමාණයකට ඉහළ නංවා ගැනීමට හැකි වෙලා තියෙනවා. ඒක විශේෂයෙන්ම අපේ රජයේ ආර්ථික කළමනාකරණය පිළිබඳ විශේෂයෙන්ම අගය කළ යුතු කරුණක්. ඒ කෙසේ වෙතත් අපි සෑම වසරකම අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ අපේ රටට අයවැය ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවා. අපි අපේ රටේ ආර්ථික පිළිබඳ කතා කරද්දී හැම වෙලාවෙම අපි අපේ රටේ ආදායමයි වියදමයි පිළිබඳ කතා කරන්න ඕනේ, සාකච්ඡා කරන්න ඕනේ. අපි සෑම වසරකම අයවැය ඉදිරිපත් කරද්දී දළ ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා අපේ ආදායම පිළිබඳව. විශේෂයෙන්ම 2015 අයවැයේදී 2016 මේ රටේ ආදායම් පිළිබඳ ඇස්තමේන්තුව ඉදිරිපත් කරලා තිබුණේ බිලියන් 2047ක් ලෙස. ඒ කියන්නේ කෝටි 2,04,700ක්. නමුත් සත්‍ය ආදායම ලෙස 2016 වසරේ දැන් ඇවිල්ලා තියෙනවා අපිට සත්‍ය ආදායම. 2016 වසරේ අපිට ලැබුණේ බිලියන් 1,658යි. ඒ කියන්නේ කෝටි 1,65,800යි. මෙවැනි තත්ත්වයක් තුළ අපේ දිගින් දිගටම රාජ්‍ය ආදායම අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණය අපිට ලැබෙන්නේ නැති තත්ත්වයක් තිබුණා. සාමාන්‍යයෙන් 120ක පමණ ආදායමක් ලැබෙන්නේ නැති තත්ත්වයක් තිබුණා. ඒක 2016-17 පොදු වෙලා තිබුණා. 2016-17 මං හිතන්නේ මේ පාර කෝටි 2,299,700ක ආදායමක් බලාපොරොත්තු වෙද්දී මම හිතන විදිහට ලබන වසරේ වෙද්දිත් අපිට ආදායම කෝටි 1,70,000කට වැඩිය ලැබෙන එකක් නැහැ. නමුත් අපි පාර්ලිමේන්තුවෙන් හැම අවස්ථාවෙම අනුමත කරගන්නවා මේ ණය පියවීම සඳහා, මේ පරතරය පියවීම සඳහා අවශ්‍ය ණය ප්‍රමාණය පාර්ලිමේන්තුව ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය. විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමා මේ රටට ප්‍රකාශ කළ අපි ආණ්ඩුව ගන්න අවස්ථාවේදී අපි තවදුරටත් මේ රටේ ජනතාව ණයකාරයෝ බවට පත් කිරීම කරන්නේ නැහැ. මොකද අපි මේ රට බාර ගන්න අවස්ථාවේදී සමස්ත ණය ප්‍රමාණය කෝටි 750,000ක් පමණ තිබුණා. එක් පුද්ගලයෙක් ණය වෙලා තිබුණා ලෝකෙට 400,000ක්. 2005 මහින්ද රාජපක්ෂ මහත්මයා මේ රට බාර ගන්න අවස්ථාවේදී ඒක පුද්ගල ණය ප්‍රමාණය තිබුණ රුපියල් 95,000යි. නමුත් අප රට බාර ගන්න අවස්ථාවේදී ඒක රුපියල් 400,000 බවට පත් වෙලා තිබුණා. ඉතින් ඒ නිසාම ගරු අග්‍රාමාත්‍යතුමා රටට ප්‍රකාශ කළා අපි නැවත වරක් මේ රටේ ජනතාව ණයකාරයෝ බවට පත් කරන්නේ නැහැ කියලා. එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන්ම අපි ණය ගැනීම සීමා කිරීම තුළ විශේෂයෙන්ම 2016 වසරේ අපි පාර්ලිමේන්තුවෙන් අනුමත කරගත්ත බිලියන් 1,699ක් ණය ගන්න. ඒ පාර්ලිමේන්තුව අපි අනුමත කරගන්න ණය ප්‍රමාණය ඉක්මවා ණය ගැනීමට කිසිසේත්ම හැකියාවක් නැහැ. අපි අනුමත කරගත්තේ බිලියන් 1,699යි ණය ගන්න. අපි ඒ ණය ප්‍රමාණය ඊටත් වඩා අඩු ප්‍රමාණයකින් තමයි ගත්තේ. හැබැයි අපි 2017 වසරේ මේ යන වසරේ අපි පසුගිය අයවැයෙන් අපි ණය ගැනීම සඳහා ණය සීමාව දැම්මේ බිලියන් 1,579යි. ඒ කියන්නේ 2016 වසරට වඩා බිලියන 120ක් බිලියන 120 කියන්නේ කෝටි 12,000ක් අපි අඩුවෙන් තමයි ණය ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගත්තේ. මම මේ කියන්න යන්නේ අපි අපේ ගරු අග්‍රාමාත්‍යතුමා පැවසු පරිදි අපි ණය ගැනීමේ සීමාව අඩු කරන විදිය. 2016 වසරේ අපි ඒ ගන්න ගැනීමට තීන්දුව කළ බිලියන 1,699 වෙනුවට අපි 2017 වසරේ බිලියන 1,579ක් ණය ගැනීමට තීන්දුව කළා. ඒ කියන්නේ කෝටි 12,000ක් අඩුවෙන්. නමුත් මම පසුගිය 2000 වසරවල 2017-14 වසරේ අයවැය ඉදිරිපත් කරපු අවස්ථාවේදී පසු එවකට තිබිච්ච රජය ණය ගැනීමේ සීමාව තිබුණේ කෝටි 1,147,800ක්. ඒ කියන්නේ බිලියන 1,478ක්. නමුත් ඊට පහු වසරේ පහුවෙන වසරේ 2015 වසරේ ඔවුන්ගේ ණය ගැනීමේ සීමාව බිලියන 1,780ක් වුණා. ඒ කියන්නේ කෝටි 1,78,000ක් වුණා. මේ අතර පරතරය පමණක් කෝටි 31,200ක්. ඒ කියන්නේ බිලියන 312ක්. මේන් අපේ ගරු අග්‍රාමාත්‍යතුමා එදා පැවසු පරිදි අපි ණය ගැනීමේ සීමාව අඩු කරලා ජනතාවගේ ණය බර අඩු කරනවාට හොඳම සාක්ෂිය තමයි ඒක. ඒ පසුගිය රජය බිලියන 312ක් ඒ අවුරුද්දක් තුන ණය ගැනීමේ සීමාව වැඩි කරලා තියෙද්දි අපේ රජය ඇවිල්ලා 2016 17 වසර තුල ඒ ණය ගැනීමේ සීමාව අඩු කිරීම විශේෂයෙන්ම අපි මේ පිළිබඳ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම අපේ රජය පැමිණි පසු විශේෂයෙන්ම ජනතාව වෙනුවෙන් විශාල සහනාධාර ලබා දීම සඳහා වැඩ කටයුතු කළා. මේවර විතරක් අපි වෙන් කරලා තියෙනවා කෝටි 20000ක් සහනාධාර වෙනුවෙන් මෙවැනි විශාල ආර්ථික අර්බුදයක් තියෙන හැමුවේ. අපේ රජය පැමිණි වහාම අපි කළා ඉන්ධන මිල ඉතාම ශීඝ්‍රයෙන් අඩු කළා. අපි පෙට්‍රල් මිල රුපියල් 40කින් අඩු කළා. පෙට්‍රල් මිල අඩු කිරීම තුළ ජනතාවට කොපමණ සහන ලැබුණාද? අපේ ලංකාවේ 37 ලක්ෂයක් මෝටර් සයිකල් තියෙනවා ගරු කතානායකතුමනි. 37 ලක්ෂයකට මෝටර් සයිකල් පාවිච්චි කරන අයගෙන් එක දවසකට ලීටර් 2ක් භාවිතා කරුවොත් රුපියල් 42ක් කියන්නේ 80යි. 80 30න් වැඩි කරපුවාම රුපියල් 2400යි. රුපියල් 2400ක ඉතුරුවක් ලක්ෂ 37ක් වූ මෝටර් සයිකල් භාවිතා කරන අයට මේ අපි රජය ඉතිරි කරලා දුන්නා. අපේ පෙට්‍රල් මිල රුපියල් 40කින් අඩු කිරීම තුළ අපේ රටේ 12 ලක්ෂයක් වෙන ත්‍රීවිලස් 12 ලක්ෂයක් තියෙනවා. මේ ත්‍රීවිල් එකකට දවසකට ලීටර් 5ක් භාවිතා කරනවා ඉන්ධන. 45න් වැඩි කරන රුපියල් 200යි, 230න් වැඩි කරන රුපියල් 6000යි, 6000ක ඉතිරියක් අපි 12 ලක්ෂයක් ත්‍රීවිල් පාවිච්චි කරන අයට අපි ලබා දීලා තියෙනවා. මේ ත්‍රීවිල් පාවිච්චි කරන 12 ලක්ෂයත්, ඒ වගේ මෝටර් සයිකල් 37 ලක්ෂයක් මේ සෑම එකෙක්ම සාමාන්‍යයෙන් ගෑස් සිලින්ඩරයක් පාවිච්චි කරනවා අවුරුදු මාසයකට. ඔය ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1300කින් අපි අඩු කරලා තියෙනවා. ඒතොර 1300කින් ගෑස් මිල අඩු කිරීම තුළ ඒ ලැබෙන ජනතාවට ලැබෙන ලාභයත් එක්ක මං හිතන්නේ ලංකාවේ පවුල් 52 ලක්ෂයෙන් පවුල් 28 ලක්ෂයකට පමණ සාමාන්‍යයෙන් මාසකට රුපියල් 5000ක 6000ක ඉතිරියක් අපි ලබා දීලා තියෙනවා ඉන්ධන මිල තුලින් පමණක්. ඒ වගේම අපේ රටේ 14 ලක්ෂයක් රජයේ රැකියා කරන අයගේ ප්‍රඩි රුපියල් 10000කින් වැඩි කරලා, ඒ වගේම 14 ලක්ෂයක් වෙන සමුද්ධි සහනාධාරය රුපියල් 750 1500 කරලා 1500 3000 කරලා 1000 2000 කරලා අපි විශාල ලෙස සහනාධාරය වැඩි කිරීමක් කළා. ඒ වගේම අපේ රටේ 5 ලක්ෂයක් ඉන්නව අවුරුදු 70කට වඩා ඉහළ වයස අය, ඒගොල්ලන්ගේ දීමනාව වැඩිහිටි දීමනාව රුපියල් 1000 2000 බවට පත් කළා. ඒ වගේම ආබාධ දීමනාව 1500 3000 බවට පත් කළා. එසේම බකුගඩු දීමනාව රුපියල් 3000 5000 බවට පත් කළා. ගැබිණි මාවතාන්නව රුපියල් 2000 බැගින් මාස 10ක් රුපියල් 20000 ලබා දෙන්න තීන්දුව කළා. ඒ වගේම පසුගිය රජයේ පොහොර සහනාධාරය වෙනුවට රුපියල් 350කට පොහොර ගන්න කිව්වම රුපියල් 500ක් තමන්ගේ අතින් දීලා පොහොර ගත්ත අයට අපි හෙක්ටයාරයකට රුපියල් 25000ක් තමන්ගේ බැංකු ගිණුමට දාලා තමන්ගේ අතින් සතයක්වත් යන්නේ නැතුව පොහොර ගන්න අපි අවස්ථාව සලසලා දුන්නා. මේ වගේ ඒ වගේම විශේෂයෙන්ම අපි මාධ්‍ය වේදීන් සඳහා දැන් ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කරලා තියෙනවා. ලක්ෂ 3ක් ඔවුන්ගේ උපකරණ ගැනීමට පොලි රහිතව ණය දෙන්න අපි ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කරලා තියෙනවා. දරු අග්‍රාමාත්‍යවරයා සොසක්ති ණය යෝජනා ක්‍රමයේ යටතේ සෑම ග්‍රාම සේවා වසමකටම රුපියල් 250000ක 106ක පොලියට ණය ලබා ගැනීම සඳහා අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඒ වගේම තරුණ සේවා සභාව හරහා ගමට කෝටියක් වැඩසටහන යටතේ ග්‍රාම සේවා වසම් 3500කට, ඒ කියන්නේ අපේ රටේ තියෙන ග්‍රාම සේවා වසම් 14020ෙන් 125ක ග්‍රාම සේවා වසම් වලට ගමට කෝටියක් වැඩසටහන යටතේ 150000ක් මුදලක් දීලා විශේෂයෙන්ම ලක්ෂ 3ක වැඩක් කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. අපේ රජයේ පැමිණි සෑම ආපු අවස්ථාවේ සිට 2015 ලක්ෂ 10ක් ග්‍රාම සේවා වසමකට, 2016 ලක්ෂ 10ක් ග්‍රාම සේවා වසමකට, 2017 ලක්ෂ 5 බැගින් ලක්ෂ 25ක මුදලක් අපි ලබා දීලා තියෙනවා සෑම ග්‍රාම සේවා වසමකටම. සෑම පාර්ලිමේන්තු ආසනයකටම සෑම කෝටි 4ක මිලියන 40ක මුදලක් දීලා තියෙනවා මාර්ග සංවර්ධනය සඳහා වේදන් කිරීම සඳහා. මෙවැනි සහනාධාර රාශියක් අපි මේ ආර්ථික අර්බුදයක් තියෙන හමුවේ මේ අපේ රජය විසින් ඉෂ්ට කරලා තියෙනවා. මේ தත්ත්වය තුළ අපි
පසුගිය
හඳුන්වා දුන්න ණය යෝජනා ක්‍රමයක්, මෙවැනි ආර්ථික අපහසුතාවයක් තියෙන தත්ත්වය තුළත් අපේ රජය මෙවැනි දේ ජනතාව වෙනුවෙන් ඉටු කරලා තියෙන බව ප්‍රකාශ කරන්න මම
අවශ්‍ය. බොහොම ස්තුතියි. ගරු රවි කරුණානායක මහත්මයා.
කතානායකතුමනි, බොහොම අගය කරනවා මට ප්‍රිවිලේජ් පර්සනල් ප්‍රිවිලේජ්
කතා ගන්න අවස්ථාව දෙන්න
කරුණාකරලා ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්. ගරු කතානායකතුමනි, පසුගිය දින කීපය ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා මා සම්බන්ධ විවිධ ප්‍රවෘත්ති පළ වුණා. අදහස් හුවමාරු වුණා. පාර්ලිමේන්තුවේ වුණත් මන්ත්‍රීවරුන් යම් යම් මත පළ කළා. මට විරුද්ධ විශ්වාස භංග යෝජනාකුත් බාර දී තියෙනවා. ඒ නිසා මම හිතුවා මේ ගරු සභාවට කරුණු පැහැදිලි කිරීමක් කරන්නයි. කොළඹ තුනේ මොනාක් නිවස සංකීර්ණයේ නිවසක මා පදිංචි වී සිටීම පිළිබඳ ප්‍රශ්නයක් මතු වුණා. ඒ නිසා බැඳුම් කර කොමිසම හමුවේ මම කරුණු ඉදිරිපත් කළා. ඉතින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හා වගකිව යුතු ඇමතිවරයෙක් හැටියට මේ ගරු සභාව ඉදිරියේ කරුණු පැහැදිලි කිරීම හා මගේ ස්ථාවරය ප්‍රකාශ කිරීම වැදගත් කියා මා සිතුවා. මම මුලින්ම මේ පිළිබඳව සත්‍ය කරුණ මේ ගරු සභාව ඉදිරියේ පැහැදිලි කරන්න. අප පදිංචි සිටියේ බත්තරමුල නිවසේ අලුත් වැඩියා කටයුතු නිසා වෙනත් නිවසකට යෑමේ අවශ්‍යතාවයක් මතුවී තිබුණා. මට නිල නිවසක් දී තිබෙන්නේ නැහැ. ඒ නිසා පවුලේ උදවිය වෙනත් නිවසක් සෙව්වා. නහල් විජේසූරිය මහතාගේ දියණියට අයත් නිවසක් ලැබුණ බව අපේ පවුලේ අය මට පැවසුවා. අප ඒ නිවස පදිංචිට ගියා. නහල් විජේසූරිය මහතාගේ දියණිය මගේ දියණියගේ පාසල් මිතුරියෙක්. නමුත් ඇය දේශපාලකයන්ගේ නමට නිවස බදු දීමට අකමැති වී තියෙනවා. ඒ නිසා මේ දෙදෙනාම පාසල් මිත්‍රයෙක් වූ අර්ජුන ලෝෂස්ගේ සමාගම වෙත මේ නිවස බදු දෙන ලෙස මගේ දියණිය යෝජනා කළා. ඒ සමාගමේ නමට නිවස බදු දුන්නා. අපේ දියණිය බදු මුදල් ඒ සමාගමට ප්‍රතිපූර්ණ කළා. පසු කලක නිවස විකුණා දැමීමට හිමිකාරයා තීරණය කළ නිසා අපේ පවුලේ සමාවක් විසින් එය මිලදී ගත්තා. එය සඳහා සේලන් බැංකුවේ ණය මුදලක් ලබා ගත්තා. සේලන් බැංකුවේ රෙෆරන්ස් WTL CRD 2016-15-35-29 September 2016 දරන එම ණය මුදල සම්බන්ධ ලේඛන මම සභාගත කරනවා. මේ පෞද්ගලික කොම්පනියක් ගැන ඒත් මම හිතුවා මේක විනිවිදභාවයක් අවශ්‍යයි කියලා. මේ ණය වාරික ගෙවීම සමාගම වෙනුවෙන් සිදු කළේ සමාගමේ සභාපතිවරයයි. මේ සියලු ගෙවීම් සමාගමේ ගිණුම් ගත වී තියෙනවා. මේ ක්‍රියාදාමය පිළිබඳ සැඟවීමට කිසිවක් නැහැ. සවිස්තර තොරතුරු අවශ්‍ය අධිකාරී වෙත අවශ්‍ය අවස්ථාවෙන් ලබා දීමට අපට පුළුවන්. ගරු කථානායකතුමනි, මම දේශපාලනට පිවිසුනේ අප රටේ හිටපු ශ්‍රේෂ්ඨ දේශපාල නායකයෙකු ලලිත් අතුලත්මුදුනේ මහතා සමග තිබුණු සමීප ඇසුරු නිසායි. එතුමත් දේශපාලයෙන් හම්බ කරපු කෙනෙක් නොවේ. ඒත් එතුමනත් නැවුගිලපු ලලිත් කියමින් අපහාස කළා, චෝදනා කළා. නමුත් කාලයක් සමග ඒ චෝදන සියල්ලුම බොරු බව ඔප්පු වෙලා තියෙනවා. එතුමගේ ඇසුරු නිසා දේශපාලන අවතීර්ණ වෙද්දී මම සාර්ථක ව්‍යාපාරිකයෙක්. මම මගේ පුද්ගලික මුදල් දේශපාලන නිසි නැති කරගත්තා මිසක් දේශපාලනයේ මුදල් හම්බ කළේ නැහැ. නීති විරෝධී ලෙස හෝ අනිසි ලෙස හෝ නිවසක් ලබා ගැනීමට තරම් අවශ්‍යතාවයක් මට නැහැ. මේ සභාව නියෝජනය කරන මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් මගේ බත්තරමුල නිවසට පැමිණිවි තියෙනවා. අපේ පැත්තේ මන්ත්‍රීවරු විතරක් නොවෙයි, අනෙක් පැත්තේ අයත් විවිධ දේශපාලන සාකච්ඡාවලට ආවා, හිතවත්කමට ආවා, කාල බීලා සතුටු වෙන්නත් ආවා, පක්ෂ මාරු කරන්නත් ආවා. ඒ ආපු හැමෝම මගේ වත්කම් ගැන දන්නවා. මම නීති විරෝධී විදියට මුදල් හම්බ කළ නැති බවත් දන්නවා. මගේ ව්‍යාපාර කටයුතු සඳහා කිසිම අවස්ථාවක දේශපාලන බලය පාවිච්චි කළ නැති බවත් දන්නවා. මම දේශපාලන මුදල් හම්බ කළා නැති බව මට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් අත්සන් කරපු හුඟක් අය පුද්ගලිකව දන්නවා. ගරු කථානායකතුමනි, ඉස්සර ඇමතිවරයෙක් තියා ඇමතිවරයෙකුට ගෑවුන කෙනෙක්වත් කොමිසමක් ඉස්සරහට කැඳවලා නැහැ. බලයෙන් ඔළුව පුම්බාගත්තු ඇමතිවරු ඒ කාලේ හැසුරුන ආකාරය අපි දන්නවා. අගමැතිවරු කටයුතු කරපු හැටි අපි දන්නවා. ජනාධිපතිවරු කටයුතු කළපු රජවරු වගේ ඒ අය තවමත් නීතියට මුවාවෙන් උත්සාහ කරනවා. අපි එහෙම නෙමෙයි. අපි නීතිය ගරු කරනවා, යුක්තියට හිස නමනවා, බැඳුම් කර කොමිසම වෙත සාක්ෂිකරුවෙක් ලෙස ගිහින් සාක්ෂි ලබා දීම පෙන්නුම් කළේ ඒ නව දේශපාලන සංස්කෘතියයි, නව දේශපාලන සදාචාරයයි. බැඳුම් කර කොමිසමට පත් කළේ බැඳුම් කර නිකුත් කිරීමද සිදු කිරුණු පිළිබඳව සොයා බලන්නේ. නමුත් දැන් ප්‍රසිද්ධ සංවාද පැවැත්වන්නේ පෞද්ගලික සමාගම හා නිවස බදුදීමේ ප්‍රශ්නයක් ගැනයි. බැඳුම් කර කොමිසමේදී නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජනය කළ රජයේ අතිරේක සොලිසිටර් ජෙනරල්වරයා මගෙන් ප්‍රශ්න කළ ආකාරය පිළිබඳ අවස්ථා කීපයකදී විනිශ්චයකරුවන් මැදිහත් වුණා. ඔහුට අවවාද කළා. කොමිසමේ විනිශ්චයකරුවන් මැදිහත් අපේක්ෂිතාති ලෙස කටයුතු කොට සත්‍ය සොයා ගන්නා බව මට විශ්වාසයි. අතිරේක සොලිසිටර් ජෙනරල් හැසිරීම ගැන හෝ වෘත්තීය නිපුණත්වය අඩුපාඩු ගැන හෝ මම මෙතන කතා කරන්න යන්නේ නැහැ. ඔහු ඒ තරමටම ආවේගශීලීව හැසිරීමට හේතුව අපට ළඟදිම හෙළිදරව් වේවි. උසස් වීම ලබා ගැනීමේ තරඟයක ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් හේතුවක් වෙන්නත් පුළුවන්. නමුත් මම මෙතන අවධාරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනත් කරුණක්. රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ තමන්ගේ රජයේ ඇමතිවරයෙක් ආවේගශීලීව වුණත් ප්‍රශ්න කරන්න පුළුවන් නිදහසක් අද තියෙනවා. එදා ඇමතිවරුන්ට ප්‍රශ්න කරන්න තියා ඇමතිවරයෙක් සම්බන්ධයෙන් ෆයිල් එකක් ඇරලා බලන්නවත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිදහසක් තිබුණේ නැහැ කියන එක ශක්තිය තිබුණේ. අනෙක් අතට මේ අවස්ථාව පිටු 8803ක් පැය 48කින් පමණ කෙටි කාලයකින් තුල විමර්ශනය කරන්නට නීතිපති දෙපාර්තමේන්තුව සමත් වුණා. එය යහපත් ලක්ෂණයක්. අපි නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ රටට ලබා ගන්නා ණය ආධාර සම්බන්ධනොත් එයා කාර්යම කඩිනම් ක්‍රියා කරන ලෙසයි. යහපාලනය වෙනුවෙන් රජයගෙන පනත් පිළිබඳවත් ඒ ආකාරයෙන්ම කඩිනම් කරන්න ලෙසයි. කලින් රජයේ මැති ඇමතිවරුන් දූෂණය වංචා සෙවීම සම්බන්ධයෙන් කාර්ය හිදිත් මේ කාර්යක්ෂණතාවය පවත්වාගෙන යන ලෙසයි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය විසින් පරීක්ෂණ පවත්වා අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවේ ලබා දී ඇති ලිපිගොනු 87ක් සම්බන්ධයෙන් මේ ආකාරයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නයි ලෙසයි. ගරු කතානායකතුමනි, මම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අවුරුදු 32ක් තිස්සේ වෙහෙසුණා. පක්ෂයේ දුෂ්කර කාලයන්වලදී ඒ අභියෝගයට මුහුණ දුන්නා. මගේ පෞද්ගලික අභිලාෂයන් සියල්ල පක්ෂය වෙනුවෙන් කැප කළා. ඒ නිසා මට ජීවිත තර්ජන ආවා. මට බොරු චෝදනා එල්ල කරමින් නඩු පැවරුවා. මාව අත්අඩංගුවට ගන්න උත්සාහ කළා. විදේශ විනිමය නඩුවකට මාව පටල අවුරුදු 10ක් තිස්සේ නඩු ඇහුවා. අන්තිමේදී මාව නිදොස් කොට නිදහස් කළා. ඒ නඩුවෙන් චෝදනා ලැබූ රාජ් රාජරත්නම් මහතා, ඒ නඩුවෙන් චෝදනා ලැබූ රාජ් රාජරත්නම් මහතා ළඟ සේවය කළ ඉන්ද්‍රජිත් කුමාරසාමි මහතා අද මහ බැංකුවේ අධිපති. මා මේ කරුණ කියන්නේ විපක්ෂයේදී අපිව දේශපාලනේ පරිගණීම් වලට ලක් කළ බව පෙන්වා දෙන්නයි. ඒ කාලේ දේශපාලන වශයෙන් පරිගත්තා, දැන් චරිතඝාතනය කරනවා. ඒ කාලේ පීඩනයට පත්කලේ මාව විතරක් නොවෙයි, අංශ භාගයේ සෑදී අසනීපයේ සිටි මගේ අම්මට මිනි ඔළුව එව්වා, බිරිඳ සහ දරුවන්ට මිනිස් අත්පය එව්වා. ඒ සියලු දෙනාම නීතියට පත් කෙරුවා, බීතියට පත් කරා. ඒ සියල්ලම මැද මම එක්සත් ජාතික පක්ෂයෙන් වෙනුවෙන් මගේ සේවය අකුරටම ඉටු කළා. පක්ෂය දෙකට කරන උත්සාහයක් වැළක්වුවා. නායකත්වය වෙනස් කිරීමේ කුමන්ත්‍රණය පරාජය කළා. පක්ෂයත් පක්ෂයේ නායකතුමාත් ආරක්ෂා කළා. මම ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් දිගටම පෙදී සිටිනවා. අපේ පාක්ෂිකයනුත් පක්ෂයත් පක්ෂයේ නායකත්වයත් ආරක්ෂා කරනවා. එතනදිම මගේ පෞද්ගලිකත්වය වඩා පක්ෂය ගැන හිතනවා, රට ගැන හිතනවා. 2015 ජනාධිපතිවරණයේ රාජපක්ෂ පාලනය පරාජය කිරීමට සියලුම ප්‍රගතිශීලී බලවේග එක්විය යුතු බව අපි විශ්වාස කළා. පොදු අපේක්ෂකයෝ ඉදිරියට ගෙන ආ යුතු බව අපි පැවසුවා. ගරු අතිගරු මෛත්‍රීපාල සිරිසෙන මහතා පොදු අපේක්ෂක ලෙස නම් කළ අවස්ථාවේදී ජනාධිපතිවරණය සඳහා හංසයා ලාංඡනය ලබා දුන්නේත් මමයි. ඒ සියලුම කළේ රටේ අනාගතය වෙනුවෙන්. ගරු කතානායකතුමනි, දැන් මට මගේ ස්ථාවරය ප්‍රකාශ කිරීමේ අවසර දෙන්න. මම මගේ අමාත්‍ය ධූරය පාවිච්චි කළේ ජනතාවට සේවය කරන්නයි. අවුරුදු 20ක් පමණ තිස්ස විවිධ අසාධාරණ ලක්වුණු අපේ පාක්ෂිකයන්ද සාධාරණයක් ඉටු කරන්න, රට වෙනුවෙන් හරි දේ කරන්න, පැය 24ක් මගේ දුරකථන විවෘතව තිබෙන්නේ බව මේ සභාව ඉන් පක්ෂ විපක්ෂ සැමවම දන්නවා. මම තනතුරු පාවිච්චි කළේ සේවය කරන්න මිසක් බලය හා වරප්‍රසාද භුක්ති විඳින්න නොවේ. මේ තනතුරු මැති ඇමතිකම් බලය ආදිය තාවකාලිකයි. සදාකාලික වන්නේ අප කළ සේවයයි. අපගේ ගුණපත්කමයි, අපගේ අවංකකමයි. නමුත් මේ බව බොහෝ දෙනෙක් වටහා ගන්නේ නැහැ. ඔවුන් තනතුරු සදාකාලික බව සිතනවා, බලය සදාකාලිකව බව සිතනවා. ඒ නිසා බලයෙන් පහ වුණාට පසුවත් බලය පිළිබඳව සිහින මවනවා. බලය ලබා ගැනීම සඳහා ඕනෑම බාල වැඩක් කරනවා. තමන්ට බලය ලැබෙනවා නම් රට හෙන ගැහුවත් ඔවුන්ට කමක් නැහැ. නමුත් ජනවාරි 8 වෙනිදා විප්ලවයක් අප වෙහෙසු වුණා. ඊට වඩා වෙනසක් සමාජයේ බිහි කරන්න මට එල්ල කළ තින චෝදනා කිසිම පදනමක් නැහැ. ඒ කිසිවකට මා සම්බන්ධ නැහැ. නමුත් සමහර කණ්ඩායමක් සහ මාධ්‍ය දැනටම මාව වැරදිකරුවන් කරා තියෙනවා. පසුගිය දින 10-12 තුළ අපේ ජනමාධ්‍ය හා සම්බන්ධ කටයුතු කළ ඉතිහාසයේ කිසිම අවස්ථාවක කටයුතු නොකළ ආකාරයකට තමයි වැඩ කටයුතු කරේ. ඔවුන් මාව කුරිසියට දක්වා එන කැසිය යුතු බව පවසනවා. මම එවෙන් සැලෙන්නේ නැහැ. යේසු ක්‍රිස්තු වහන්සේට අප ආපදාවලට මුහුණ දීමට සිදු වුණා. බුදුරජාන් වහන්සේට ආපදාවලට මුහුණ දීමට සිදු වුණා. අටලොව දහමට අනුව මෙවැනි අවස්ථා අභියෝගයන් ඕනෑම කෙනෙකුට ජීවිතය වලට එල්ල වෙනවා. ඒ අභියෝගයන්ට මුහුණදීම ශක්තිය මට තියෙනවා. නමුත් මට විරුද්ධව ඇති චෝදනා පදනම් කරගෙනමින් යහපාලන රජය අස්ථාවරයෙන් පත්කිරීමට කුමන්ත්‍රණයක් දියත්වන බව මට වැටහෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම උත්සාහයක් ක්‍රියාත්මක වන බව මට දැනෙනවා. ජනතාව ප්‍රතික්ෂේප කළ අය, දූෂණ හා වංචා චෝදනා වලට ලක් වූ අය, අපරාධ සිදු කළ අය මේ කුමන්ත්‍රකාරී උත්සාහයක පිටුපස ඉන්නවා. තමන්ගේ වැරදිවලට ලැබෙන දඬුවම් වලින් ගැලවීම සඳහා ඔවුන් යලි බලය ලබා ගැනීමට උත්සාහ දරනවා. ගරු කථානායකතුමනි, මේ බලලෝභී අවස්ථාවද කුමන්ත්‍රකරුවන්ට එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක මෙයාට මතක් කරනවා. මේ බලලෝභී කුමන්ත්‍රකරුවන්ට යහපාලන රජය බිඳ දමන්න දෙන්නේ නැහැ කියන එකත් මතක් කරන්න කැමතියි. මේ කුමන්ත්‍රකරුවන්ට ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළ කඩාකප්පල් කරන්න දෙන්නේ නැත. ඒකාධිපති රාජපක්ෂ රෙජිමයක් විනාශ වූ රට යලි ගොඩ ගැනීමට වෑයම දුර්වල කරන්න දෙන්න බෑ. ඒ නිසා මුළු රටම ආදර්ශයක් දෙමින් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය
කරනවා.
ගරු කථානායකතුමනි, ඉතිහාසය සහ කාලය මට හිමිතැන තීරණය කරාවි. අපේ පක්ෂය ප්‍රබලයින් ගණනාවකට මෙවැනි චෝදනා එල්ල වුණා. ශ්‍රීමත් ජෝන් කොතලාවල, ඩඩ්ලි සේනනායක, ලලිත් අතුලත්මුදලි, ගාමිණී දිසානායක, ආර් ප්‍රේමදාස, අපේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාන්ටත් සියලුම දෙනාට චෝදනා එල්ල වුණා. නමුත් ඒ සියලු පදනම් විරහිත බව ඉතිහාසය ඔප්පු කරා තිබෙනවා. ශුද්ධ වූ කුරාණයේ මෙසේ සඳහන් වෙනවා. සත්‍ය වසන් කිරීමට කෙතරම් උත්සාහ දරුවද සත්‍ය කිසිවකට යටපත් නොවන්නේය. සත්‍ය වසන් කිරීමට උත්සාහ දරන්නට හිමිවනුවේ අන්ත පරාජයකි. ඉතිහාසය සහ කාලය මට හිමි තැන තීරණය කරන බව මම පවසන්නේ ඒ නිසයි. තිරුක්කුර නම් දෙමළ කව්‍ය සංග්‍රහයේ මෙහෙම කවියක් තියෙනවා. සදාචාරමත් නිවැරදි දේ කරනවා හැම අවස්ථාවකදීම හැම තැනකදීම. මගේ චේතනාව නිවැරදි දේ කිරීම මගේ අරමුණ අවංක සේවය කිරීමයි. කවර චෝදනා එල්ල වුණත් මම දිගින් දිගට සත්‍ය වෙනුවෙන් පෙනී සිටිනවා. අපරාධ හා දූෂණ මෙරටින් තුරන් කිරීමට වෙනුවෙන් සටන් කරනවා. අපේ පාක්ෂිකයන් රැක බලා ගැනීම සඳහා වෙහෙස වෙනවා. ජනවාරි 8 වෙනිදා විප්ලවයක් අපි ආරක්ෂා කරගත් දේශපාලන සමාජ අරගරයන් වෙනුවෙන් කැප වෙනවා. ගරු කථානායකතුමනි, මම ඉල්ලා සිටීමේ තීරණය ගත්තේ දුකෙන් හෝ කම්පාවෙන් නොවේ, ආඩම්බරෙන්. මම මගේ තනතුර කැප කරන්නේ මේ සභාව ගරුත්වය වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ අපේ පක්ෂයට සැබෑවින් ආදරය කරන මැති ඇමතිවරු සහ පසුපෙළ මන්ත්‍රීවරු වෙනුවෙන්. කොළඹ දිස්ත්‍රික්කයේ මගේ ඡන්දදායකයන් වෙනුවෙන් අපේ පක්ෂයට ආදරය කරන සියලු දෙනා වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ශ්‍රී ලංකාවේ නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ සීලාචාර පාලන ක්‍රමයක් වෙනුවෙන්. මම මේ තනතුර කැප කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්. මම මගේ තනතුර කැප කරන්නේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් යහපාලන සම්මුතිවාදී රජය වෙනුවෙන්. ඒ නිසා මේ තීරණය ගැන ආඩම්බර වෙනවා. මෙතනදී මගේ බිරිඳ සහ දරුවන් මුහුණ පා ඇති මානසික පීඩන ගැනත් සඳහන් කළ යුතුයි. අපේ සමහර මාධ්‍යයන් සහ පුද්ගලයන් මගේ බිරිඳත් දරුවනුත් චරිත ඝාතනය කරනවා. ඔවුන්ටත් පහර ගහනවා. ඔවුන් දැන් ඉන්නේ ඒ සියලුම පීඩන හා අපහාසය විදිමින්.
ඒ සියල්ල එතුමාට කතා කරන්න අවස්ථාව දෙන්න මොකද
නෑ. ඒවට අහන්න බෑ. සත්‍ය ඒ සියල්ල මැදත් ඔවුන් මට මේ තීරණ ගැනීමට ශක්තිය වුණා. ඒ ශක්තියට මට ලබා දීම ගැන මෙලා ඔබටත් ඔනෙලා ෂෙඩෙලා මිනලාත් දියණිටත් ස්තුතියි. ඔබ මට හැමදාත් ආදරේ. මගේ ආදරය ඔබ ළඟයි. ගරු කථානායකතුමනි, බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨ ධර්මයේ අඩංගු ධර්මපදයේ එක ගාථාවක මෙසේ දැක්වෙන්නේ, යමෙක් අනුන්ට ද්වේෂ නොකළ නිරපරාධ වූ පිරිස පුද්ගලයෙකුට අපරාධයක් කරයිද උඩු හුළඟට දැමූ දූවිලක්සේ එහි පාවා එය කළ පුද්ගලයා කරාම එයි. ධර්මපදයේ තවත් ගාථාවක මෙහෙම සඳහන් වනවා. ගණගල් පච්ච සිව් දිගින් හමන සුළඟින් නොසැල්වෙන්නේ යම්සේද, එසේම නින්දා ප්‍රශංසා දෙකද පණ්ඩිතයෝ නොසැලති. අන්න ඒ නිසා මම මගේ පක්ෂය සහ මගේ රට වෙනුවෙන් මගේ නායක වෙනුවෙන් සහ මගේ පක්ෂයේ සියලු දෙනා වෙනුවෙන් අද ගත්ත මේ තීරණය පිළිබඳ මම නැවත ආඩම්බර වෙනවා. ඒ නිසා මම මේ සම්බන්ධයෙන් මම ආඩම්බරෙන් ගිහිලා පසුපෙළ මන්ත්‍රීවරයෙක් වශයෙන් මම දැන් කටයුතු කරනවා.
මොහොතේ ගාන මන්ත්‍රීතුමනි